මාගේ භාග්‍යවත් වූ අරහතු ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේටම මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙසා වදාළා වූ උතුම් වූ ශ්‍රී සද්ධර්මයටම මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේ ධර්මරත්නය සරණ ගියා වූ ආර්ය මහා සංඝරත්නයටම මාගේ නමස්කාරය වේවා. හොඳයි සාදු. දෙදහස් විසියක වසරේ දෙවැනි මාසේ 23 වෙනිදා ධර්මදේශනා හා භාවනා වැඩසටහන්. දේශනාව යනු පින්වත්නි මාර්ග උපදේශයක්. කුමක් සඳහා මාර්ග උපදේශයක්ද අපි මෙතන ලබා දෙන්නේ? විශේෂයෙන් නිවන් අරමුණු කර ගැනීම සඳහා, නිවන් අවබෝධ කර ගැනීම සඳහා මාර්ග උපදේශයක්. ඉන්ද්‍රිය ගෝචර නොවන, මිනිස් ඥානයට හසු නොවන, මානව සත්ව වර්ගයා තුළ කිසි විටක කල්පනා කරන්නටවත් හිතන්නටවත් බැරි මායිමකින් ප්‍රදේශයකින් සොයාගත් ඒ නිර්වාණය ඒ සොයාගත්තේ මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. ඒ ඥාණය මොනතරම්ද කියලා මනුස්ස හිතකට, මනුස්ස ඥාණයකට පින්වත්නි හිතන්න තරම් තියා කිට්ටු වෙන්නවත් බෑ. අඩුම තරමේ පින්වත්නි සැරියුත් මහරහතන් වහන්සේට පින්වත්නි ප්‍රකාශ කරන්නේ මේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඥානය පිළිබඳව, ඒ ස්වයන්බුත් ඥානය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරන්න නෙමෙයි හිතන්නවත් බෑ. අපිට සාමාන්‍යයෙන් කරන්න බැරි දේවල් ඕන තරම් හිතන්න පුළුවන්නේ, නමුත් හිතන්නවත් බෑ. ඇයි පින්වත්නි? ඒ තරම් පින්වත්නි මේ මානව සත්වයාට ලැබුණු ඥානය දිලිඳුයි. නමුත් මේ දෙපයින් ඇවිදින මනුෂ්‍යෙක්, සත්වයේ මේ මනුෂ්‍ය සත්වයෙක් යම් කිසි කෙනෙක් මේ ධර්මය අවබෝධ කළාද, ඒ උත්තමයා සමාන කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ තව බුදු කෙනෙක් පහළ වෙන තුරු නැහැ පේනවා. මොනතරම් ශාස්ත්‍රවරු පහළ වුණත්, මොනතරම් විද්‍යාඥයෝ පහළ වුණත්, ඒ හැම දෙනාම කුඩා තරු කැට වගේ, බුදුරජාණන් වහන්සේ හිරු මණ්ඩල වගේ, බුද්ධෝ සූර්යෝ තමෝනදෝ. එහෙනම් සමාන කරන්න එන කවුරුවත් නැහැ පින්වත්නි. සරියුත් මහරහතන් වහන්සේ සඳ මණ්ඩල වගේ, හිරු මණ්ඩලයි සඳ මණ්ඩලයි. ඉතින් එවැනි තථාගත ධර්මයක්, තථාගත ශාසනයක් අපිට ලැබී තියෙනවා. ඒ නිසා අප උදේ හවස සතුටු වෙනුමු. අහෝ සැපතක් කියලා. මොකද මේ බුද්ධ ශාසනය අපිට ලැබීම, අනුගමනය කරන්න ලැබීම, පිළිසරණ කරගන්න ලැබීම, සරණං ගච්ඡාමි කියන්න ලැබීම ගොඩාක් වටිනවා. ඔය විදේශික අය භාවනා කරන ස්වාමීන් වහන්සේලා එහෙම ඉන්නවා, ඇට මාලයක් ගණන් කරමින් ඉන්නේ. ඒ ගණන් කර කර ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන් අපි අහුවා, මොකද්ද වහන්සේ ගණන් කරන්නේ? වෙන දෙයක් නෙමෙයි. බුද්ධං සරණං ගච්ඡාමි. වාර කොච්චර කියලා තියනවද? වාර මිලියන ගාන, මිලේනයකට වැඩි. ඉතින් අපේ බෞද්ධ පින්නතුනොත් හැටමාලයක් කරේ දාගෙන හරි අතේ දාගෙන හරි තමන්ට පුළුවන් ඒක ගණන් කරමින් හැමතිස්සේම අර බාහිර සිත නොයෙකුත් අරමුණු වලට යනවට මෙනෙහි කරන්න පුළුවන්. බුද්ධං සරණං ගච්ඡාමි, බුද්ධං සරණං ගච්ඡාමි. ටික කාලයක් මෙනෙහි කරලා බලන්න පින්වත්නි, ඔබට ඇතිවන බල සම්පන්න බව, ඔබට සමාජයේ දෙව්බඹුන්ගේ මිනිසුන්ගේ ඇතිවන ගෞරවය, ප්‍රසාදය, පිළිගැනීම මොන තරම් ප්‍රබල වෙනවද කියලා බලාගන්න පුළුවන්. තමන්ට ඒ තරම් බලයක්, ශක්තියක් ගොඩ නැගෙනවා හැම මොහොතකම. බුද්ධං සරණං ගච්ඡාමි, බුද්ධං සරණං ගච්ඡාමි. ඒ වාක්‍යයමයි ඒ බුද්ධං සරණං ගච්ඡාමි කියන එක ඇතුළේ පින්නතුනි ධර්මයත් ඒකාන්තයෙන් බුදුහාමුදුරුවන්ගෙන ඒ සරණ යෑමක් තියෙනවා එතන. එතකොට බුද්ධං සරණං ගච්ඡාමි කියන එක ඇතුළේ ආර්ය මහා රහතන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේගේම ශ්‍රාවකයෝනේ. ඒ නිසා ඒ සරණ යෑමක් තියෙනවා. ඒ නිසා බුද්ධං සරණං ගච්ඡාමි කියන ඒ පදය තුළ සියල්ල තියෙනවා. සිත පාලනය කරගන්න අමාරුයි කියලා ගොඩක් දෙනෙක් කියන කතාවක් තියෙනවා. ඉතින් මෙන්න විසඳුම, ඇටමාලයක් ගන්න. එහෙම නැත්නම් ඇඟිලි ගණන් කරමිනුත් පුළුවන්, ඇඟිලි පහිනුත් පුළුවන්. මහා පොඩ ඇඟිල්ල, එක ඇඟිල්ලක් පොඩ තිබ්බා, බුද්ධං සරණං ගච්ඡාමි කිව්වා, දෙවෙනි එකට තිබ්බා. මෙහෙම ඇඟිලි හතරට මාරු කරගනිමින් තමන්ට කරන්න පුළුවන්. සමහර උදවිය මේ ආකාරයට වන්දනා කරනවා, බුදුරජාණන් වහන්සේට දණ්ඩ නමස්කාරය කරනවා ලක්ෂ වාරයක්. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ඒක ජීවිතයට බල සම්පන්න ශක්තියක් බවට පත් වෙනවා. එසා භාවනාවක් වශයෙන් වඩන එක හොඳයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඒක නිවනට කොහොමද උපකාරක වෙන්නේ කියලා පින්වත්නි, බුද්ධං සරණං ගච්ඡාමි කියනවත් එක්කම අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් මෙනෙහි වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ඉවසීම මෙනෙහි වෙනවා. කරුණාව, දයාව, මහා ප්‍රඥාව ආදී අනන්ත ගුණ අපි තුල ජනිත වෙනවා. ඒ අපරාජිත චරිතය අපේ ජීවිතවලට ආරූඪ වෙනවා, ලැබෙනවා. ආරුද්ධ වෙනවා කියන වචනේ එච්චර හොඳ නෑ. නමුත් අපේ ජීවිතයට බුදුරජාණන් වහන්සේ සමීප වෙනවා කියන වචනේ පාවිච්චි කරනවා. සමීප වෙනවා. එනිසා බුදු ගුණ වඩන්න සිත නිස්කාරණේ තියෙන හැම මොහොතකම කියන කාරණේ අපි මතක් කරනවා. ඒ බුදුගුණ වඩමින් වුවද විදර්ශනාවේ දෙන්න පුළුවන්. අපිට බුදුගුණ වඩමින් ගමනක් යන්න පුළුවන්. පුරුදු වුණාට පස්සේ ඒක ඉබේම වැඩෙනවා හැමතිස්සෙම හිතට. විදර්ශනාවේ දෙන්නත් පුළුවන්. පින්නතර මේ විදර්ශනාවේ දෙනවයි කියලා මේ ගොඩ ගොඩක් විදර්ශනාවේ එදී එන්න ඕනේ නෑ. ශක්තිමත් ඥානයක් නම් එක වචනයක් දෙහා, එක දහම් පදයක් දෙහා, එක සැරයක් හැරිලා බැලුවාම ඇති. ධර්ම කරුණ දෙහා එක සැරයක් බැලුවාම හොඳටම ඇති. ජීවිතේ දහස් වාරයක් විදර්ශනා කරන්න ඕනේ නේ. මේකත් හරියට අර ශක්තිමත් මිනිස්සෙකුට, ධනවත් මිනිස්සෙකුට ගියක් හදාගන්න අවුරුදු 15 20 ගත වෙන්නේ නැහැ. චුට්ට චුට්ට හදා ඉන්නේ නැහැ නේ. එයාට පුළුවන් 6 මාසෙන් 3 මාසෙන් ඒක හදලා සම්පූර්ණ කරලා ඉවර කරන්න පුළුවන්. ඇයි ඒ? එයා ධනවත් නිසා, එයා බලවත් නිසා. එයාට සියල්ල ක්ෂණිකව කරගන්න පුළුවන්. නමුත් අපි දකිනවා එච්චර ධනවත් නැහැ. ලෝන් එකක් දාලා ස්ලැබ් එක දානවා. ඒක ගියවල ඉවර වෙන අවුරුදු 5ක් විතර යනවා. ඊළඟට තව ලෝන් එකක් දාලා බිත්ති ටික බඳිනවා. ඒක ජීවන තව අවුරුදු 3-4ක් යනවා. මිනිස්සයා ගේ හදලා ඉවර වෙනකොට සමහරවිට ජීවිතේ පුරාම කාලය ගත වෙලා ඉවරයි. සමහර උදවියගේ හරි අඥාන වැඩක්. මනුස්සයා ගේ ඉන්න මට්ටමට හදා ගන්නකොට මනුස්සයා වයසට ගිහිල්ලා. ආන් ඒ වගේ සමහර උදවියගේ ශක්තිමත් නැතිකම නිසා නිවන ගැන චුට්ට චුට්ට තමයි වැඩෙන්නේ, හැදෙන්නේ. ඉතින් ගොඩාක් කල් යනවා. ඒ නිසා අපි බුදුගුණ භාවනාවක් කරලා දහම් පොතපත පිළිබඳව හොඳ පරිචයක්, ඥානයක්, ශේස්ත්‍රීය ඥානයක් හරියට ඇති කරගෙන බලවත් ලෙස ඥාන සම්පයුක්තව, වීර්ය සම්පයුක්තව, ශ්‍රද්ධා සම්පයුක්තව එක සැරයක් හැරී බැලුවාම ඇති. පිනොතුනි අපිට දහම් මඟ හරියට තෝරගන්න ශක්තිය ලැබුණේ අපි බොහෝ පොතපත පරිශීලනය කළ නිසා. බොහෝ ධර්මදර, විනයදර, වයෝවෘද, ප්‍රඥාවෘද, මහා සංඝරත්නය සමග සාකච්ඡාවන්, කතිකාවන් කළ නිසා. ඒ බලය තමයි අපිට සැකහැර කරුණක් අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙන්නේ. දැන් ඉතින් අපේ පින්නතුන් අනිත් භාවනා පිළිබඳව දන්නේ නැත්නම්, ඒ භාවනාවල් ප්‍රගුණ කරලා නැත්නම්, අපේ ඉන්න අනිකුත් යතිවරයාණන් වහන්සේලා ආශ්‍රය නිශ්‍රය කරලා නැත්නම්, අන්න පින්නවත්නි විවිධ විචිකිච්ඡාවල් පහළ වෙනවා. මීට වඩා එතන හොඳ ඇති, මීට වඩා එතන හොඳ ඇති කියලා හිතනවා. දැන් ලෝකෙ වටේ ගියපු අය මොකද කියන්නේ? ලංකාව හොඳයි කියනෝනේ ඔක්කොටම. ඒ ලෝක වටේම ගිහිල්ලා ඉඳලා ආපු අය කියනවා ලංකාව හොඳයි කියලා. හැබැයි ලෝකේ එහෙම ගියපු නැති අය මොකද හිතන්නේ? අනේ අපිට වඩා හොඳයි ඕස්ට්‍රේලියාව, අපිට වඩා හොඳ ඇති එංගලන්තය, අපිට වඩා හොඳ ඇති ඇමරිකාවේ ජීවිතේ හරිම හොඳ ඇති කියලා හිතනවා. ජීවත් වෙච්ච කෙනා තමයි දන්නේ විදින දුක කට්ට. අන්න ඒ වගේ වෙනදුනි හරි දේ තෝරගන්න බෑ. මේ ලංකාව ඇතුළෙම ඉන්න කෙනා මේ ලංකාවේ යගේ දන්නේ නැහැ. ඒ වගේ පින්වත්නි මේ ධර්මයේ අසමින් මේ ඉන්නවා. මේ ආනන්ද හාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ දුර්ලභත්වය වටිනාකම දන්නේ නැහැ. ඇයි ඒ දන්නේ නැත්තේ? ඔවුන් අනිකුත් ධර්ම හැදෑරුවේ නැති නිසා. මම කියන්නේ කරුණා කරලා සියලුම හාමුදුරුවෝ කියන බණ අහන්න, සියලුම දර්ශන දේශනා ගවේෂණය කරන්න, ඒ හැම දෙයක්ම ගවේෂණය කරලා බලලා කියවලා ඉගෙනගෙන අවසන් වෙලා මෙහාට එන්න මට හරිම ලේසි මේ මිනිස්සයාට ධර්මය කියලා දෙන්න. හරිම ලේසි. මොකද යා හැබැයි දැනගෙන විතරක් නැති ප්‍රායෝගික කරමින් ඉන්න ඕනේ දේවල්. නැත්තම් මතවාද වශයෙන්, දෘෂ්ටි වශයෙන් ඔළුවේ තියාගෙන ආවම අපිට මොකුත් කියන්න බෑ. යම් මාර්ගයක් ඔබ දැනගන්න ඕනේ, ඒ මාර්ගේ ගමන් කරලා ප්‍රායෝගික කරලා ඉන්න ඕන. නැත්තම් අපිට කතා කරන්න බෑ ධ්‍යාන ගැන, සමාධි ගැන කතා කරන්න බෑ. ඒ නිසා පසක් කරලා මේ දේවල් පරිපූර්ණ කරගෙන ඉන්න. එවිට අපිට හරි දේ තෝරා දෙන්න බොහෝම ලේසි. නැත්තම් සැක හිතනවා මීට වඩා තව දෙයක් ඇති, මීට වඩා ලොකු බණක් ඇති, මීට වඩා හොඳ එකක් ඇති. එහෙම සැක හිතෙනවනේ. දැන් ඔබ රෙදි ගන්න ගියාම ඔස්සනම ඇඳුම වුණත් මුලින්ම හම්බුනාම මොකද හිතෙන්නේ? කඩේ ඇතුළේ මීට වඩා තව හොඳ එකක් තියෙනවද දන්නේ කියලා හිතනවද නැද්ද? හිතෙනවා. මේ මේක හොඳයි. නමුත් මොකද අපේ විචිකිච්ඡාව? අපිට තා වේලාව දෙනවා කඩේ ඇතුලේ වෙන මොකක් හරි හොඳ එකක් තිබුණොත් අපරාධනේ. අපි පොඩ්ඩක් බලමු ආර රෙදි ටික ඔක්කොම අදිනවා. හැමතැනම ගිහින් බලන බල්ලා බල්ලා ඇවිල්ලා අර මුලින් බලපු එකට පස්සේ කියනවා මේ අර මුලින් බලපු එක හොඳයි නේ මේ ඔක්කොටම වඩා. අන්න එහෙම එකක් තියෙනවා මිනිස්යා තුළ. ඉතින් ඒ නිසා මේ ඔබත් මේ ධර්මයේ තුළ එහෙම හිතෙනවා නම් ඒ සැක දුරු වෙන්නේ ඇත්තටම මුළු කඩේම අවසල බැලුවට පස්සේ. නැත්තම් විශ්වාස නැහැ මීට වඩා හොඳ එකක් තිබුණොත් අපරාදේ. ඒ නිසා හොඳම වැඩේ තමයි පින්නවත් මේ අර මුළු කඩේම පෙරලලා බලනවා වගේ සියලුම ස්වාමීන් වහන්සේලාගේ සියලුම දර්ශන අහලා බලන්න, ටික ටික හරි අහලා බලන්න, තමන්ගේ හිතර දැනෙන විදිහට අහලා බලන්න. බැලුවට පස්සේ ඔන්න සැක දුරු වෙලා එනවා. එන්න ඒ කායන මඟ මෙන්න හොඳම අපි ගන්න ඕන දේ, මෙන්න මාර්ගය කියලා සැක දුරු වෙලා මනස නතර වෙනවා. තේරෙනේ? ඇත්ත ඒකයි. අපි මෙහෙම බීම වීදුරු 10ක් තියෙනවා. අපි කියන මේක බීම වීදුරුවක රස බලන්න කියලා. මේක රස බලන ගමන් මෙයා අනිත් වීදුරු 9 දිහා බලනවද නැද්ද? බලනවා. ඒක විවිධ වර්ණ වලින් පාට වලින් සැකසීලා තියෙනවා. එතකොට අහනවා මේ මේකමද මේ අනිත් ඉදිරි 10 තියෙන්නේ? නෑ නෑ, විවිධ රස තියෙන්නේ. දැන් මෙයාට කුතුහලයක් ඇති වෙනවද නැද්ද? කුතුහලයක් ඇති වෙනවා. හොඳ එක තෝරගන්න බෑ. ඉතින් සමහරලාට ඒ හැම එකකිනුත් රස බලලා තමන් තෝරගන්නවා. අන්න මුලින්ම තෝරගත්ත, එහෙම නැත්නම් තමන් ඒ අතරින් එකක් තෝරගන්නවා. මෙන්න මේක තමයි මට රසවත්ම කියලා. සමහර උදවියට පින්නතුනේ විදර්ශනා භාවනාව බෑ. මොකද හේතුව? ඒක බරපතලයිනේ, අමාරු. මට ඕන තරම් කියලා තියෙනවා. වහන්සේ දේශනා කරන දේ හරි, ඒක හොඳයි, ඔක්කොම හරි, ඒ වුණාට මට බෑ කියලා. ඒ කියන්නේ මම පුරුදු වෙලා ඉන්නේ සමාධියට, මට සමාධිය සුවයි, ඒ නිසා මට විදර්ශනාව ගොරෝසුයි, ඒක හරි අමාරුයි. ඉතින් මට ඔබ වහන්සේ සමාව වෙන්න, මට නම් තේරෙන්නේ නැහැ කියලා යනවා. ඒක පිළිසක්. එහෙම තමයි. මේ ලෝකේ සසරෙන් භවයෙන් නිදහස් වෙන්න පින්නතුනේ මේ සසරේ ඇති පදම් පෙරලි පෙරලි ආවම අර කඳු මුදුනෙන් ඈතින් විශාල ගලක් පහළට පෙරලෙනවා. ඒක පෙරලි පෙරලි ඇවිල්ලා කාලයාගේ ඇවෑමෙන් ඒව ගංගාවන් වලට වැටෙනවා. ගංගාවල් වලත් ඒව ක්‍රමානුකූලව හැමින් හැමින් වැඩි වැඩි පෙරලි පෙරලි එනවා. එහෙම පෙරලි පෙරලි ඇවිල්ලා සමහර වෙලාවට කිලෝ 200 බර ගලා කිලෝ එකක මට්ටමකට රෝල් වෙලා පොඩි වෙලා ගලිනවා. ඒකත් අවශ්‍ය වෙවි ෂය වෙවි ෂය වෙවි ගිහිල්ලා නැත්තට නැති වෙනවා, ගලක් නෙමෙයි වෙලිකැටයක් බවට පත් වෙනවා. ඈ වෙලිකැටයක් බවට පත් වෙලා ඒකත් ඕ දිය වෙලා දිහි දුහුවිලි බවට පත් වෙලා ඒකත් වාෂ්ප වෙලා යනවා. ඉතින් මේ වගේ තමයි සංසාරෙත් වෙන්නත් නැහැ. ඉතින් මේ සංසාරයට වෛර කරන්න දෙයක්වත් නැහැ, ඇලෙන්න දෙයක්වත් නැහැ. මේ සංසාර ස්වභාවයක් අපිට ලැබිලා තියෙන්නේ. මේ සංසාරේ ඉතින් හැමදාම ජීව ශක්තිය නිර්මාණය වෙනවා. කවුරුත් නිර්මාණය කරනව නෙමේ, සතර මහා භූත ශක්තියෙන් ගැටෙන ඕනම තැනක මේ ජීව ශක්තිය පින්නත් නිර්මාණය වෙනවා. ඒක කාගේවත් දෙයක් නෙමෙයි, ඒක ස්වභාව ධර්මයක්. කවුරුත් කරන දෙයක් නෙමෙයි, ඒක ස්වභාව ධර්මයක්. මේ ඉර කියන්නේ ස්වභාව ධර්මයක්, මේ සත්වය කියන්නේ පින්නත් ස්වභාව ධර්මයක්, ගහකොළ කියන්නේ ස්වභාව ධර්මයක්. ඒකෝ ඒකද මොකද්ද මේ අපි කරන්නේ? නම් මොකද්ද අපිට මේ වෙලා තියෙන්නේ? ඉතාම සරලයි උත්තරේ. ස්වභාව ධර්මයක් කියන එක පිළිගන්නේ නැතුව අපි පිළිගත්තා මම කියලා කෙනෙක්. දැනනනේ ස්වභාව ධර්මයක් කියන පිළිගැනීමෙන් මෙහාට ඇවිල්ලා මම අහවල් කෙනා කියලා පිළිගත්තා. ඔන්න එතන ඉඳලා තමයි පින්වත්නි මේ සියලුම ප්‍රශ්න. ඊට පස්සේ මම කියන ඒ කණුවේ බැඳෙන්න පටන් ගත්තා. මොනවද මොනවද බැඳෙන්න පටන් ගත්තේ? ඔන්න බැඳෙන්න පටන් ගන්නවා මගේ කියන දේවල්. මගේ රට, මේ මගේ රට, මා ඉපදුණු රට, හැදෙන වැඩෙන රට, මගේ මව් රට කියන වගේ ඔය සින්දු දිහි වෙනා නේද? ඒ වගේ මගේ රට, මගේ ජාතිය. මේ බෞද්ධයන්ට කියන බණක් නෙමෙයි, මුළු මහත් සත්ව ප්‍රජාවට දේශනා කරන දෙයක්. මොනම හරි ජාතිය, මේක මගේ ජාතිය. මොනම හරි ආගමක් කියලා, මේක මගේ ආගම. මගෙන් නම් ඇහුවොත් ඔබේ ආගම මොකද්ද කියලා, ඇත්තටම මං කියන්නේ මට ආගමක් නැහැ කියලා. මොකද මගේ ආධ්‍යාත්මය තුළ ආගමක් නැහැ. ඒක තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දර්ශනය. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ආගම. ආගමක් නැති එක තමයි බුදුහාමුදුරන්ගේ ආගම. ආගමක් තියෙන එක නෙමෙයි. බුද්ධාගම කියලා කියන්නේ ආගමක් නැති එක. කියන්නේ වංශයක් නැහැ. ඒ වංශයක් නැති එක තමයි බුද්ධ වංශය. ඒ වංශයක් නැහැ කියලා කියන්නේ වංශයක් තියෙනවා කියන එක අවිද්‍යාවෙන් පින්නත්නේ හදාගන්න දෙයක් නේ. ඒ නිසා වංශයක්, ආගමක්, ගෝත්‍රයක්, රිලිජන් එකක් කියලා කියන්නේ මේ එච්චර හොඳ එකක් නෙමෙයි. ඔය රිලිජන් කියන වචනයවත් එච්චර හොඳ වචනයක් නෙමෙයි. රිලිජන් කියන වචනයට ඉංග්‍රීසි වචනය පෙරලල ගත්තාම ඒකේ මේ අර්ථය තේරුම ගත්තාම ඒකේ තේරුම හැටියට එන්නේ රිලිජන් කියන්නේ බයින්ඩින් කියන වචනයලු. මම මේ දැකපු ඒවායි කියන්නේ. එතකොට මේ බැඳ තබනවා කියන වචනය. ඉතින් මොකද බැඳ තබන්නේ? මොකවා? බුදුහාමුදුරුවෝ බැඳ තබන්නද අපිට දහමක් දේශනා කරේ? නෑ නේ, බැඳ තබලා තියෙනේම ලියන්න. මේ බයින්ඩින් කරන්න නෙමෙයි, මේක ලියන්න අපිට මේ කියලා දුන්නේ බුදුහාමුදුරුවෝ. රිලීස් කරන්න, නිදහස් කරන්න. එසා අපි රිලැක්ස් වෙන්න, නිදහස් වෙන්න වරුදු වෙන්න ඕන. මේ රිලැක්ස් වෙච්ච කෙනා කවදාවත් වෙනතුණින් කේලම් කියන්නේ නැහැ. චේතනාව පිටවල තව කෙනෙක් කොටවන වචන කියන්නේ නැහැ. මෙයාගේ කාතෙන්ට ගිහිල්ල කැකු ගිනි ගන්න කියන්නේ. එයාගේක මෙතෙන්ට ගිහිල්ල ගිනි ගන්න කියන්නේ. චේතනාව වැරදි විදියට පිහිටවලා කිසි දෙයක් භාවිතා කරන්නේ. එයා හරි විවෘතව ඉන්නවා. එහෙම දුෂ්ට වැඩ කරන්නේ. ජනප්‍රිය වෙන්න වැඩ කරන්නේ. ප්‍රසිද්ධ වෙන්න වැඩ කරන්නේ. මේ ලෝකේ කවුරුවත් මේ කාමරාගෙන, ඇනකොටාගෙන, ගහ බැනගෙන මේ ලෝකේ ජයග්‍රහණයක් වැඩක් නැහැ. මොකටද එහෙම ජයග්‍රහණය? මම පෙන්නතුනේ අපි පොඩි කාලේ, පාසල් කාලෙම ගමහරහ දුවන්න පටන් ගත්තා. නැත්නම් ඉස්කෝලේ මීටර් 100 එහෙම දුවන්න පටන් ගත්තම ඇත්තටම මම මේ දුවන්නේ මගේ යාළුවා පරාද කරලා නේද කියලා හිතෙනවා. එක්ක යාළුවාත් එක්ක සමානව යන්න බලනවා, නැත්නම් යාළුවට ඉස්සෙල්ලා යන්න කියලා කියනවා. ඒ මොකද දන්නවද? මගේ යාළුවා සුසුම් හෙළමින් මම මොකටද මේ සතුටින් කෑ ගහන්නේ? මං කොහොමද නේද? මගේ නෝදුම මිත්‍රයා යා සුසුම් හෙළන බරාද වුණා කියලා මං උඩ පැනපැන කෑ ගහනවා. පළවෙනිය වුණා කියලා වැඩක් නැහැනේ. වැඩක් නැහැ. එනිසා මේ ලෝකෙ කවුරුත් පරාද කරලා තමන් ජයග්‍රහණය ලබන්න ඕනේ නැහැ කියලා කල්පනා කරනවා. එහෙමනම් රිලැක්ස් මනුස්සයෙක්, නිදහස් මනුස්සයෙක්, සැහැල්ලු මනුස්සයෙක් වුණාම ඔය ගතිගුණ ටික ඉබේම එනවා පිටතනේ. ඔය සංගුණ ඉබේ එන දේවල්, බුදුගුණ ඉබේම ඇති වෙන දේවල්, මේ පරිවර්තනය නිසා ඇති වෙන දේවල්. අපි කොහොමද දන්නවනේ? දැන් පරිසරය වෙනස් වුණාම කොම වෙනස් වෙනවනේ. ඒ වගේ මේ නිර්වාණය කියන භූමියට, නිර්වාණ භූමිය කියලා වචනයක් පාවිච්චි කරනවානේ. ඒ භූමියට ඇතුල් වුණාම ඒ අනිත් ಗುಣ වඩනවනේ. මේ මේ ලැබෙන දේවල් මේ ලැබෙන දේවල් ලෝභ ද්වේෂ මෝහ වලින් කල්පනා කරන්නේ නැහැ. දවසක් එක මහත්මයෙකුත් කිව්වා, හාමුදුරුවනේ ඔබ වහන්සේ අද ඔය ඉන්න තත්ත්වයට ගිහි ජීවිතයක ඉඳලා කෙනෙක් එන්න නම් දැන් අපි ආවේ එහෙමයි. ව්‍යාපාරික මහත්මේ එයා කිව්වා, අපි ආවේ එහෙමයි ගිහි ජීවිතයක ඔය වගේ මට්ටමකට එන්න, ස්වාමීන් වහන්සේ ඔය වගේ වාහනයක් පාවිච්චි කරලා ඔය මට්ටමට එන්න. කී දෙනෙක් මරාගෙන, කොටාගෙන, කාගෙන, පෙරලගෙන එන්න ඕනද කියලා ඇහුවා. කී දෙනෙකුට කැපිලි ගාගෙන එන්න ඕනද කියලා. ඉතින් අන්න ඒ මට්ටමින් ඉන්නේ මිනිස්සු අපි දිහාත් බලන්නේ. මූත් එහෙනම් අපි වගේම මරාගෙන, කොටාගෙන, කාගෙන, පෙරලගෙන ආපු එක කියලා තමයි කල්පනා කරන්නේ. නමුත් ඒක එහෙම නෙමෙයි. ඒක එහෙම නෙමෙයි. ඊග සෝමාව ධර්මයේ තුල තමන් සුදුසු මට්ටමට එනකොට අර නිතතින් නිරායාසයෙන් ස්වභාව ධර්මයෙන් ලැබිච්ච දෙයක්. දැන් කාන්තාර රටකට මේ ලංකාව වගේ ගහක් කුලවක් වවා ගන්න සෑහෙන මහන්සි වෙන්න ඕන. එහෙත් මේ අපිට තියෙන මොකද්ද? මේ ගහකොළ පරිසරය නිතතින් ලැබිච්ච දේවල්. ඒ මිනිස්සුන් හිතුවොත් අපිත් ඒ වගේම මේ මහන්සි වෙලා තමයි මේ ගස් කොළන් මේ විදිහට පැල කරලා හිටගෙන තියෙන්නේ කියලා. ඒ බොරුනේ. අපි මුකුත් කරන්නේ නැහැ. අපි පෝර දාන්නෙත් නැහැ. අපි වතුර දාන්නෙත් නැහැ. මේ ලස්සන්ට කොළ පාටර තියෙන්නේ. ඉතින් ඒ නිසා හැමෝම මේ තමන්ගේ ආකාරයට, සමාජයේ ස්වභාවයට නෙමෙයි. ඒ නිසා කෙනෙකුට නිතතින් ස්වභාවයෙන් ලැබෙනවා. එක්කෙනෙක් බියුටි කල්චර් ගිහිල්ලා ගිහිල්ලා පාට කරලා 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 එක එක තැන් පුරවලා හැඩ කරලා බෙහෙත් ඉදලා ලස්සන වෙන්නේ. එහෙම ඉන්නවනේ. සමහරු දුවේ ඉන්නවා ඇත්තට එහෙම දේවල් කරනවද? මුකුත් නැහැ. ඒ ඇත්ත නිතතින්ම ප්‍රියමනාපයි ලස්සනයි. එතකොට අර අර බෙහෙත් ඉදගෙන පුරෝගත් එක්කෙන හිතනවා ෂුවර් එකට මොකද මොන සලෝන් එකටද දන්නේ අරයත් යන්නේ කියලා. නමුත් ඇත්ත කතාව ඒ නිතැතින් ලැබිච්ච දෙයක්. ඒ වගේ පින්වත්නේ මේ හැම දෙයම අර විදියට ගහ කුටාගෙන මරාගෙන තරඟ වෙදිලා නෙමෙයි හැමෝටම මේ තත්ත්වයන් මේ ස්ථාවරයන් ලැබෙන්නේ ස්වභාව ධර්මයේ තුලින්. ස්වභාව ධර්මයේ තුලින්. එතකොට බුදුහාමුදුරන්ට ලැබෙන ස්වභාවයේ ධර්මයේ තුලින් ඔය කෝසල සංයුක්ත එහෙම කියනවා. අනිත් තීර්ථකයන්ගේ මූණ දිහා බැලුවාම අපේ බුදුරජාණන් වහන්සේ දවසම මුස්පේත්තුයි කියනවා. ඇයි ඒ තරම් අප්‍රසන්නයි? ඒ තරම් අප්‍රසන්නයි කියලා කියනවා. ඉතින් මේ නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ සඳ මඩල වගේ ලස්සනයි, ප්‍රේමනාපයි. දකින්න උදෑසන පිං කරන්න ඕන. දැක්කොත් හිත ප්‍රබෝධමත් වෙලා යනවා. මේ සලුන් එකට ගිහිල්ලාද? ඈ මේකප් කරන්න ගිහිල්ලාද? ඒ තමයි පින්නතුනේ බුදු ගුණ වැඩෙද්දි, නිර්වාණ ගුණ වැඩෙද්දි, ලේ පිරිසුදු වෙද්දි ඒත් තුළ පහළ වෙච්ච ප්‍රසන්න බව, අසිරිමත් බව. දැන් අපි ලංකාවෙත් තියෙන සංඝයා වහන්සේලා ඉස්සරහට මුනිච්ච වෙන්න හොඳ නැහැ. උදේ පහන්දර දකින්න හොඳ නැහැ. ඉස්සරහට හම්බ වෙන්න හොඳ නැහැ. ඉතින් ඇත්තටම ඒක මගේ මන් තුල එහෙම අවාසනාවන්ත ගතියක් නැති වුණාට මිනිස්සුන්ට එහෙම ගතියක් තියෙනවානේ. ඒ නිසා මං උදේ පාන්දර පාරේ ඇවිදින්නේ නැහැ. මොකද ওই මිනිස්සේ පෞපුරෝගණ යනවනේ. ඒ මිනිස්සේ හේතුනොත් මොනදකින් ඕන ආම්බුරු කෙනෙක් තමයි ඉස්සරහට හම්බුනේ හද කියලා. ඒ නිසා උදේ පාන්දර මම මේ විවේකීව ඇවිදින්නවත් මම එහෙම පාරට බහින්නේ නැහැ. මොකද මං හරි පරිස්සම් වෙනවා. අර ගහේ මල් කඩ කඩ හිටියත් වාහනයක් එහෙම එනවා සද්ද ඇහුනොත් මං එහෙම ඇතර කුටිය ඇතුළට ඇවිල්ලා ආයි එක ගියාම ගිහලා මල් ටික කඩන් එනවා. මොකද හේතුව අර මනුස්සයා හිතුවොත් එහෙම වුණා අද දවසේ වෙනේව ඔක්කොම මගේ account එකට දාන්නේ. නිකන් හරි මොනවා හරි දෙයක් වුණොත් එහෙම නේද? ඕ account එකට දාවේ. ඒ මිනිස්සුන්ගේ තියෙන සමනානංච දස්සනං ඒතම් මංගල මුත්තමන් කියන එක දන්නේ නැහැ. ඉතින් ලෞකික ලෝකයක් හඹාගෙන යන්නේ නැත්තම් පාපකාරී ලෝකයක් හඹාගෙන යන්නේ. ඉතින් පාපකාරී අදහස් සඵල වෙන්නේ නැහැ. ඒක ඇත්ත. සංඝයා වහන්සේ කෙනෙක් මුණ ගැහුණොත් බොහෝ වෙලාවට පාපී දේවල්, දුෂ්ට දේවල්, වංචනික දේවල්, අපරාධ සඵල වෙන්නේ නැහැ. අර සුනක වැද්දට උනේ ඒකනේ. මිනිහට තරහ ගියේ මොකද? කලින් දවසේ මුණ ගැහුණ මේ රහතන් වහන්සේ. මුණ ගැහුණ දඩේමක් නැති වුණා. දෙවෙනි දවසේ දැක්කාම අදත් එහෙනම් මේ වැඩේම වෙන්නේ කියලා හොඳටම කේන්ති ගියා. කේන්ති ගිහලා උසි කැන්නුව බලු ටික. අනේ ඒ නිසා පාපකාරී දේවල් ඉෂ්ට කරගන්න බෑ. ඒ නිසා ගොඩාක් මිනිස්සු පව්වැඩවලට යන්නේ. ඒ නිසා ඒගොල්ලන්ගේ පව්වැඩ අසාර්ථක වෙනවා. මම මුණ ගැහුණොත් ඒ නිසා මං කරන්නේ අනික කුටියට බැලලා හැංගිලා ඉන්නවා. ඒ මිනිස්සයාගේ පව්වැඩේ මිනිස්සයට කරගෙන සතුටු වෙලා කරන කලට පව මීරිය මීසේ කියන වගේ සතුටු වෙයි. ඊට පස්සේ වෙනින කලට දුක් දැඩි වෙයි කිනිසේ කියලා ඒ මනුස්සයෙක් විපාක විඳගනී. නැත්තම් සමණයන් වහන්සේලා දැකීම මංගල කාරණයක්. ඇයි ස්වාමින් වහන්සේලා කියන්නේ අසාර්ථකයිද? නෑ නේ නේද? ගුණයෙන් පෝසත්, ඥානයෙන් පෝසත්, ශ්‍රද්ධා ධනය තියෙනවා, ප්‍රඥා ධනය තියෙනවා. එතකොට මේ පරිපූර්ණ කෙනෙක් අපි දකින්නේ, සාර්ථක කෙනෙක් අපි දකින්නේ. එනිසා අසාර්ථක කෙනෙක් දකින්න තමයි අපි අකමැති වෙන්න ඕන. කඩාගෙන වැටිච්ච කෙනෙක් දැක්කොත්, අසාර්ථක කෙනෙක් දැක්කොත් අසාර්ථක වෙන්න පුළුවන්. ලෝභ දේශ මොහ ගොඩාක් පිරිච්ච කටවා ඇස්වා ඕහ ගොඩාක් පිරිච්ච කට ඇරියොත් පලාතම ගිනි ගන්න සයිස් එකේ උද වෙන්න ඕනේ. එහෙම දැක්කොත් ඉවරයි. එහෙම චරිත තියෙනවා. එමයි ඉන්නවා. හරි පරිස්සම් වෙන්න ඕන. නමුත් මේ ඔක්කොම කියල දෙන්නේ සැහැල්ලු වෙන්න නිදහස් වෙන්න කියන වචනය. ඔබ නිදහස් වෙන්න නැතුව නිවන කොහේ හරි තියනවා කියලා හොයලා වැඩක් නැහැ. ඔබ නිදහස් වෙනවා නම් විතරයි ඔබට නිවන ලැබෙන්නේ. අපි හිතමු යකඩයක් කියලා. අපේ මනසේ යකඩයක්. යකඩේ ගිනිමෙලයක් උඩින් තිබ්බොත් යකඩේ රත් වෙනවා. යකඩේ ස්වභාවිකව තිබුණොත් ඒක රත් වෙන්නේ නැහැ. එහෙනම් ඔබේ සිත රත් වෙන තැනකින් තියන්නේ කවුද? ඔබමයි. කොතනින්ද රත් වෙන නම් තියන්න ඕන? ලෝභ ගින්නෙන් දැවුනාද නැද්ද ගින්නනේ නේ? ද්වේෂ ගින්නෙන් දැවුනාද නැද්ද ගින්නනේ? අන්න ගිනි ගොඩෙන් තියන්න ඕන. මෝහ ගින්නෙන් දැවුනාද නැද්ද? අන්න ගිනි ගොඩෙන් තියන්න ඕන. ආන්නේ විට දැවීම කියන එක සිද්ධ වෙනවා. දැවීම කියන එක සිද්ධ වෙනවා. එහෙමනම් මේක අපි අලෝභ බවට පත් කරා නම්, අද්වේෂ බවට පත් කරා නම්, අමෝහ බවට පත් කළා නම් හරි. ඊළඟට පින්නතුනේ අලෝභ අද්වේෂ අමෝහ වඩලා ඊළඟට මොකද්ද අපිට කරන්න තියෙන්නේ? ඊළඟට අපිට කරන්න තියෙන පින්නත්නේ අලෝභ අද්වේෂ අමෝහ තතරින්න ඕන. ලෝභ ද්වේෂ මෝහවල ඉන්නවා. එයා මොකද කරන්නේ? අලෝභ අද්වේෂ අමෝහ බවට පත් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි පියවර මොකද්ද? අලෝභ අද්වේෂ අමෝහ තත්තරිනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දෙක අත්හැරියට පස්සේ තව අල්ලගත්ත දෙයක් තියෙනවා නේද? ඒකත් අත්හරින්න. අන්න ඊට පස්සේ තමයි අපිට දැනෙන්නේ අපි අසංකාරික ඥානයකට, අවේදීත ඥානයකට, අකාලික ඥානයකට, විමුක්ති ඥානයකට අපි පත් වෙලා ඉන්නවා කියලා අපිට දැනෙනවා. අන්නේ ප්‍රසාදය එදා උදානයන් වශයෙන් ප්‍රකාශ කර තිබෙන්නේ ස්වාමීනි හිසේ තිබුණු මල්ලක් බිමින් තිබ්බා වාගේ පුදුම සැහැල්ලුවා. ඒ කියන්නේ පිනතුනේ අර හිතේ තිබුණු සංඥාව අයින් කරගත්ත කියන එක මේ කතා කරන්නේ. සංඥා පොදියක් නැතිබුනේ. සංඥාවකමනේ ඇලි ඇලි ගැටි ගැටි හිටියේ. ඉතින් සංඥාව අයින් කරගත්තට පස්සේ හිසේ තිබුණු මල්ලක් විමින් තිබ්බා වාගේ. අඳුරේ හිටපු කෙනෙකුට පහනක් දැල්වුවා වාගේ ආලෝකයක් ලැබුණා වාගේ. අඳුරක ඉන්නේ හරි අපහැදිලිව ඉන්නේ පින්නතුනේ. අපේ ජීවිතත් එහෙමයි ගත වුනේ. හරි අපහැදිලි. හිතා ගන්න බෑ මේ මේ ලෝකෙ මොනවද කරන්නේ කියලා. පුදුමයි අපි මරණය තෝරගත්තේ නැති එක. සමහරලාට මේක දරා ගන්න බැරුව ගොඩක් අය මරණය තෝරගන්නවා. මොකද හේතුව හරි අපහැදිලිනේ. මොනව කරන්නද, කොහේ යන්නද, මොකද්ද කියලා හිතාගන්න බැරි නිසා සමහර උදේ මී යනවා. මනුස්සය ඉතින් හිතන මිය ගියාම ඒක හරි කියලා. ඒක මේ භවයේ තියෙන එක්තරා ප්‍රශ්නයකට විසඳුමක් බවට පත් වුණාට ඒගොල්ලන්ට සදාකාලික සංසාරේ ප්‍රශ්න ගොඩක පැටලෙනවා. මොකද යාගේ ආධ්‍යාත්මික ප්‍රශ්නය කායික ස්වභාවය නෙමෙයි තියෙන්නේ, ඒක තියෙන්නේ මානසික ස්වභාවයේ. මේ මානසික ස්වභාවය මේ කයින් පිට වුණත් ඒ මානසික දැවීම යාම දැවෙන. ඒක වළක්වන්න බෑ. දැන් කෙනෙක් හිතනවා අපි මැරලාට පස්සේ අපි කොහේ යනවද දන්නේ නෑනේ. දන්නේ නැත්නම් ඔය විඳවන එක ඔය විදියටම මේ මානසික ස්වરૂපයෙන් එයා විඳව විඳව තමයි යන්නේ පේනවානේ. එයා හිතනවා මෙතනින් එයා චේන්ජ් වෙච්ච ගමන් එයා නිදහස් කියලා. ඒ බොරු. ඒ බොරු. දැන් අපි හිතමුකෝ දෙන්නේගේ කර්ම බලවේගය වෙනස් කරගන්න ඕන කියලා. දැන් වෛද්‍ය විද්‍යාව දියුණු නිසා දැන් මේ මනස පවතින්නේ හදවත සහ මොළේ ආශ්‍රිතව කියලා ලොකු සංවාදයක් තියෙනවානේ. අපි පොඩි මේ විද්‍යාත්මක මාරු කිරීමක් කරගන්නවා. ඒ කියන්නේ මොළ දෙකයි හදවත දෙකයි මාරු කරගන්නවා. මොකද රජතුමාට පව් වැඩි, පින්වන්තයෙක් හොයලා පින්වන්තයෙක්ගේ මොළේ දාන රජතුමාට පින්වන්තයෙක්ගේ හાર્ට් එක ගලවලා හෘද බද්ධයක් කරනවා. මේක ගලවලා අරයට දෙනවා. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? එතකොට අර අර රජතුමාගේ පෞද්ගලිකාරන් අරය අපායේ මෙතන. දැන් අර හොඳ කෙනාගේ හදවත් තියෙන නිසා දැන් රජතුමා මේ දිව්‍ය ලෝකයේයි සුගතිගාමී වේ කු නිවන් දකින්න. නැත්නම් නිවන් දැකපු එක්කෙනෙක් අහතන් වහන්සේ කෙනෙක් අර මොලේ අරගෙන බද්ධ කරොත්, ආඩ් එක අරන් බද්ධ කරොත් රහතන් වහන්සේගේ වගේ වැඩ කරයිද? නෑ පින්නතුනි. අපේ මේ පින්නතුනි මේ ගුණය කියන එක තියෙන්නේ නහර වැල්ලස්සේ නෙමෙයි. ඒක වෙනම ඕර එකක් හැටියට, මේ රශ්මියක් හැටියට මේ ඇගේ තියෙන්නේ. නැත්තම් අනාගතේ එහෙම කරන්න ඉඩ තියුණා. මෙන්න ආවල් හමුදුරු මාර්ගඵල ලැබලා තියෙනවා කියලා ඕක අරගෙන ගිහලා මොලේ යදවත මාරු කරලා අය කරගෙන. අය කරගෙන ඊට පස්සේ මටත් ඒ ඔක්කොම දැනුමයි කියලා. දැනුම නම් ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා තියෙනවා. දැනුම. හැබැයි මේ නිර්වාණයේ අවබෝධය නෙමෙයි. දැනුම ගන්න ක්‍රමයක් මේ වෙනකොට හදලා තියෙනවා. අනාගතයේදී මේ විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා මෙහෙම මෙහෙම වාඩි වෙලා ඉගෙනගෙන හරියට දුක් විඳින්න ඕනේ නැහැ පොත් බලන්න. අනාගතේ ඔළුවට පොඩි චිප් එකක් දැම්මාම, මෙමරි එකක් දැම්මාම ඔක්කොම දැනු වෙන ක්‍රමයකට හදාගෙන යනවලු. ඒ නිසා ඉදිරියේදී බුද්ධිමතුන්ගේ ඒ මොලේ කැපැසිටි එක කියන එක ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමවේදත් හදනවා. එවනේ හිතන්න බැරි දේවල් අපිට. අපිට 1950 ගණන් වල, 70 ගණන් වල අපි හිතුවද අතේ ගෙනියන සෙල්ෆෝන් එකක් ගැන ඈ ටූපේ බලන් කතා කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතුවේ නෑනේ. ඒ දේවල් දැන් මිනිස්සු කරලා තියෙන්නේ. ඒ වගේ මෙහෙම ඉක්ොත් වෙනවා. ඒ දැනුම විෂයානුබද්ධ දැනුම සංඥා දත්ත, ඒ කියන්නේ මේ කොම්පියුටරයක් හදන්න ගලවන්නේ මෙහෙමයි කියලා ඇගේ ඔළුවට එනවා. එච්චරයි. මේ වචනේ අර්ථය මේකයි. දැන් ඔය අපිට Google එකේ සර්ච් කරගන්න පුළුවන් නේ මේ වචනේ අර්ථය මොකද්ද කියලා. මම හිතෙනවා ඉතින් ඒ වගේ මේකත් මොකක් හරි Wi-Fi connection එකක්ද මන් දන්නේ කොහොම හරි ඇති වෙනා. මෙයා යම් කිසි භාෂාවක් එයා දැක්කම ඩන්ටක් ගාලා එයාට ඒ භාෂාව මීන් එක එක්ක තමන්ට දැනෙන්න හදයි. ඒක භෞතික ලෝකේ ක්‍රියාවලියක්. හැබැයි නිවන නම් එහෙම මාරු කරගන්න අම්බෙන එකක් නැහැ. මොකද ඒක සංඥා ඉක්මවල පවතින එකක් නිසා. නිවන දැනෙන්නේ පින්නතුනේ සංඥා නැති වුණාම. ඒ කියන්නේ අවසාන සංඥාවත් එයා අයින් කළොත් එයාට නිවන පහළ වෙනවා. ඔබට අවසාන සංඥාව අයින් කරන්න කියලා ඔබ උත්සාහ කළාට බලන්න ඔබට වෙන දේ. මේ සංඥාව අයින් කරනවා ඔන්න බලද්දි මෙන්න තව සංඥාවක් එතන. ඒ සංඥාව අයින් කරනවා චුට්ටක් කලින් නෝ ආයෙ වෙන අතන අර සංඥාවක් ඇවිල්ලා මෙතන හිස් වෙනකොට බින්නතරේ තව සංඥාවක් හැමතිස්සෙම බැස ගන්නවා. తాత్ర తాత్రా అభినందనే කියන්නේ ඔබ තමයි. මේ සංඥාව අයින් කරලා බලන්න විනාඩි 10ක් යන්නේ ආයෙ. අර ලෙන්දකට වතුර වුණනවා වගේ ආයි තව සංඥාවක් ආයි තව සංඥාවක්. ඉතින් මේ අවසාන සංඥාවක් වෙන්න මේක ඉවත් කරගන්නේ කොහොමද කියන එක ලොකු ගැටලුවක්. තමන් දක්ෂ වෙන්න ඕන තව සංඥාවකට නොපෙමින මේ සංඥාව ඉවත් කරගන්න. ඔබ මේ මොහොතේ කුමන හෝ සංඥාවක ඇලී සිටිනවද? ඒ සංඥාව ගැටෙන සංඥාවක් වෙන්නත් පුළුවන්, ඇලෙන සංඥාවක් වෙන්නත් පුළුවන්. කෙසේ හෝ ඔබ සංඥාවක ඇලී සිටිනවා. ඒකෙන් ඉවත් වෙන්න. ඒක ඉවත් කරන්න ඇලී සිටිනවා. තව සංඥාවකට නොබැඳී ඉවත් වන්න. මමෙක් වශයෙන් සංඥාවක් ඇති කරගත්තට මෙහි සත්වයෙක් දක්නට ලැබ නැත. සංඥා සහිත සත්වයෙක් දක්නට ලැබ නැත. මෙහි ඇත්තේ සතර මහා භූත ධර්මයෝ පමණි. මෙහි තිබෙන්නේ සංස්කාර පින්ඩයක් පමණි. එබැවින් මමෙක් කියා මේ ආරෝපිත සංඥාව අවිද්‍යාවක්මයි, බොරුවක්මයි, මිරිඟුවක්මයි, මායාවක්මයි, එයට නොරවැටි සංඥාවෙන් ඉවත් විය යුතුයි. මරණය කියා දෙයක් නැත. ඒ සංස්කාරකයන්ගේ විසිර යාමක් පමණයි. එය මාගේ මරණය නොවේ. මමත්වයේ පළවා හැරීමේ සංග්‍රාමය, යුද්ධය, මම කියන කෙනෙක් පවතිනවද ජීවත් වෙනවද? ඒ අවිද්‍යාවයි. එයයි එළවා දැමිය යුත්තේ, දුරු කළ යුත්තේ, ප්‍රහාණය කළ යුත්තේ. මමෙක් නැතුව වාසය කරනාහුට, රන්නාහුට ඉතාම සහනදායේ සැහැල්ලුවක් ලැබෙනවා. ඒකට හේතුව පැමිණෙන සංඥාවල් මම මගේ ආත්මය කරන ගැනීම. පෙනෙන රූපය මම මගේ ආත්මය කරන ගැනීම, ශබ්දය ඇසෙන ශබ්දය මම මගේ ආත්මය නොකර ගැනීම නිසා එය දැනෙන ස්වභාවය, උරාගන්නා ස්වභාවය, කම්පනය කරන ස්වභාවය අවම වෙනවා. දිගට ප්‍රගුණ කළාම දුරින් දුරු වෙනවා. මම කියන සංඥාවෙන් සිටින විට ඒ හැම මොහොතකම පැමිණෙන හැම රූපයක්ම වේදනාවක්ම සංඥාවක්ම මම මගේ ආත්මය කොටම දරා ගන්නවා. ඒ දරා ගන්නකොට පින්වත්නි ඒකේ බර, ඒකේ වේදනාව තමන්ගේ ආත්මීය වශයෙන්ම වින්දනය වෙනවා. ඒ වින්දනය වෙන නිසා එහි ඇතිවන දුක සතුට තුල දෝලණය වෙනවා, දෙකෙන්ම පිච්චෙනවා. පින්වත්නි මිනිස්සු සතුටයි කියලා කියන්නේත් එක්තරා විදිහක වේදනාවකට පිච්චී යාමකට, දුක කියලා කියන්නේත් එක්තරා විදියක පිච්චී යාමකට, වේදනාවකට. සතුටයි දුකයි දෙකම මනුෂ්‍යාව පුළුස්සන සුළුයි, සසරට ඇද දමන සුළුයි. කර්මකාරකයා ඉවත් කරන්න, ක්‍රියා කරන්න ඉවත් කරන්න. ක්‍රියා කරන්නෙක් නොමැතිව කර්මකාරකයෙක් නොමැතිව වාසය කරන්න. අයිතියක් තුළ අත්හැරීමක් නොවේ. අයිතියක් නැති බව දකින්න. සංඥාවක් තබාගෙන සංඥා නිරෝධය සෙවීම නිෂ්ඵලයි. සංඥාවේ දුරුවීමම තමයි සංඥා නිරෝධය යනුවෙන් අදහස් කරන්නේ. තමන්මයි සංඥාවක එළඹගෙන සිටින්නේ. තමා තුළින්ම ඒ සංඥාව එළඹගෙන සිටින සංකල්පය මිත්‍යාවක් භව හොඳින් දකින කල ඒ සංඥාව විසුරුවා හරින කල, දියකර හරින කල සංඥා නිරෝධයක්ම ලබනවා. එපාවීම්, කලකිරීම්, අපහසුතා දැනෙනවා නම් ඒත් මමත්වය සඳහාම දැනෙන්නක්. සතුට, ප්‍රමෝදය, ප්‍රීතිය දැනෙනවා නම් එයත් මමත්වය උදෙසාම දැනෙන්නක්. නිර්වාණගාමී ප්‍රතිපදාවේ මනාකොට පිළිපන්නා වූ තැනැත්තාට දුක සැප නොදැනේ. එය ඇල් දිය වාගේ, ඇල් දිය වල රසයක් නෑනේ. ඒ නිසා අපිට හැමදාමත් ඇති තරම් වොන්ට පුළුවන්. ඒ වගේ නිර්වාණ රසේ යනු අවේදීත බවමයි, රසයක් නැති බවමයි. එය නීරස නොවේ, රස නොවේ, චිත්ත රස හෝ පැණි රස හෝ වෙනාන් රසක් නොවේ. කිසිදු රසයක් නැති අවස්ථාවේදී දැනෙන දෙයකුත් නැහැ. නිර්වාණය තුළින් සංඥාව උපද්දවන්නේ නැත. මේ ලෝකෙ තියෙන හැම රූපයකින්ම සංඥාවක් උපදවනවා, හැම ශබ්දයකින්ම සංඥාවක් උපදවනවා. කවර හෝ ඒත් නිවන නැමැති උතුංග ධර්මය දකින කල ඒ තුළින් සංඥාවක් උපදවන්නේ නැත. වේදනාවක් උපදවන්නේ නැත. සංඛාරයක් උපදවන්නේ නැත. විඥානය උපදවන්නේ නැත. එබැවින් සුයි සුද්දයි අහෝසි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියට ආධ්‍යාත්මික පිළිපැදීමක් බවට පත් කරනකොට අවිද්‍යාවට, මමත්වයට, පංච උපාදානස්කන්ධයට, ලෝභ ද්වේෂ මෝහවලට පැවතීමට ඉඩක් නැතුව යන. හරියට පෙනුතුනේ ඉර උදාවන විට අඳුර පලා යනවා වාගේ අර සියලුම සංස්කාර පලා යනවා. එනිසා ඔබ විද්‍යාව උපදවන්න, ඔබේ ආධ්‍යාත්මය පිළිබඳ එවිට අවිද්‍යාව පලා යනවා. ඔය විද්‍යාව නැති නිසානේ මමෙක් කියලා ගත්තේ විද්‍යාව නැති නිසා. මගේ ආත්මය කියලා ගත්තේ විද්‍යාව නැති නිසා. සත්වයෙක් කියලා මිනිස්සු අරගෙන තියෙන විද්‍යාව නැති නිසා. ආගම් තියෙන පිනතුනේ විද්‍යාව නැති නිසා. ජාති කුල ගෝත්‍ර බෙදීම් තියෙන විද්‍යාව නැති නිසා. එනිසා ආගම් තිබිය යුත්තේ විද්‍යාව උදා කිරීම සඳහා. එවිට ඒ ආගම් අර්ථාන්විත ආගම් බවට පත් වෙනවා. ජාතිවාද තිබෙන්නේ විද්‍යාව නැති නිසා. විද්‍යාව පහළ වුණොත් ජාතිවාද නැහැ, ආගම්වාද නැහැ, පුජ්‍යලවාද නැහැ, ලෝභ දේශ මෝහ නැහැ. කේලම් කියන්නේ එන කොටා ගන්නෑ, කුඩු කේඩු කන්නේ, ඉරිසියාවන්නේ, අධිකතර තණ්හාවන් මාන්නේන්නේ, ලද දෙයින් සතුටු වෙලා තියෙන දේ මනාව පරිහරණය කරගෙන ලෝභ ද්වේෂ මෝහ වලින් තොරව ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. ධනමානේ බලමානේ නැහැ, නිලමානේ කුලමානේ නැහැ, ධර්මානුකූල ඒ සියල්ල එක් වූ තැන අත්හැරිය ශ්‍රාවකයා හෙවත් ආර්ය ශ්‍රාවකයා බවට පත් වෙනවා. මොනවද අත්හැරිය? සියල්ල. සියල්ල කිව්වේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කිව්වේ ඇලීම ගැටීම. ඇලීම ගැටීම කිව්වේ තණ්හාව. තණ්හාව කිව්වේ අවිද්‍යා හේතුවෙන් හටගත් සංස්කාර පින්ඩය. සුයි සුද්දයි අහෝසි. මෙන්න මේ විමුක්ති ඥානය, විමුක්ති ඥාන දර්ශනය යමෙක් පහළ කරගත්ත නම් අන්නේ පහළ කරගත්ත කෙනාට කියනවා චක්කුං උදපාදේ, ඇස උපදුනා. මේක නවතම ඇසක් වෙන්න තුනේ. බුදුහාමුදුරු සොයාගත්තේ නවතම ඇසක්. මොකද සිද්ධාර්ථයන්ට ඇස් තිබිලනේ. අන්ධයි සිද්ධාර්ථ කුමාරයා, අන්ධයි. ඇස් උපදවාගත්තේ බුදුහාමුදුරු. පුතග්ජන භාවය හැමදාම අන්ධයි. මේ ලෝකේ සාධාරණ තැනකින් දකින්න බෑ. ඔවුන් දකින්නේ අසාධාරණ පක්ෂග්‍රාහීවයි. අද මේ ලෝකෙට මේ විසඳුම් සොයා ගන්න බැරි වෙලා තියෙන එකයි. ලෝකෙම පක්ෂග්‍රාහී. ඒක කොච්චර කඩන්න හැදුවත් ලේසි වෙන්නේ. ආගමික පක්ෂග්‍රාහී, ජාතික පක්ෂග්‍රාහී, වාර්ගික පක්ෂග්‍රාහී, හැමෝම ලෝකේ එක කොටසක් නෙමේ හැමෝම. ඉතින් මේ හැමෝටම ඥානය පහළ වෙන්න ඕන. දැන් ඒක සියුම් වෙලා සියුම් වෙලා අපේ පින්නතුන්ට පුජ්‍යල පක්ෂග්‍රාහීත්වය තියෙනවා මෙතන. අපිට ලොකූ ජාතිවාර්ගික පක්ෂග්‍රාහිතයන්නේ මොකද තියන්නේ. ඕ පුද්ගල පක්ෂග්‍රාහිතයක් තියෙනවා. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා සංඥාතර පක්ෂග්‍රාහිතයක් තියෙනවා. ඒකනේ සංකල්ප වෙනස්. එක එක සංකල්පයෙන් ඉන්නේ. මා දිහා බලන්න මෙතන ඉන්න පින්වතුන් හැමෝම එක වගේ නෙමෙයි. එක එක සංකල්පයෙන් බලනවා. ආශ්‍රය නිශ්‍රය කරපු විදියට, තමන්ට දැනෙච්ච විදියට ඉතින් සංකල්පයක් හැදෙනවා. ඒ සංකල්පයෙන් බලනවා. සමහර අය සද්ධාවන්තයි කියලා හිතනවා, සමහර අය ප්‍රඥාවන්තයි කියලා හිතනවා, සමහර අය ලෝභයි කියලා හිතනවා, සමහර අය එක එක විදිය හිතනවා. සමහර අය මේ මඟඵල නිවන් තියෙනවා කියලා හිතනවා, කල්පනා කරනවා. මේ ගුණ තියෙනවා කියලා හිතනවා, අගුණ තියෙනවා කියලා හිතනවා. එයාට ඔළුවට වැටිච්ච විදිය, කියලා දුන්න විදිය, ඔළුවේ දාගත්ත විදියට බලන එකයි තියෙන්නේ. තමන්ට ජීවිතේ බොහෝ දෙනෙකුට මුණ ගැහුණාම මේ මුණ ගැහිච්ච චරිතත් එක්ක දැන් හාමුදුරුවරු ගොඩාක් ළඟින් ආශ්‍රය නිශ්‍රය කරපු අය හාමුදුරුවරු කරන කටවිරාටික හඳන්නවනේ. ඉතින් සද්ධාව නැහැ. පන්සල් ළඟින් ආශ්‍රය කරනවා නම් ඔය පිරිමින්ට සද්ධාව නැත්තේ ඇයි? පන්සල් ළඟින් ආශ්‍රය කරනවනේ. හාමුදුරු පොඩි පොඩි ඉතින් හොරාටනේ, ඉතින් කෑම වේල පවා ඉතින් තහනන්නේ. ඉතින් ඒකත් හොරාටනේ කන්නේ. එතකොට ඉතින් ඒක ගැන පවා ඉතින් හරහට බලන්නේ. ධර්මිනී නර්මක් වෙලා පන්සලක බොඩි කරයි යනකොට මේ කිව්වලු ඕක ෂුවර් එකටම මේ ඒ හාමුදුරුව අත්තඩංගුට නම් ගිහිල්ලා මිනී නර්මක් කළා. මේ ඒ මනුස්සය කියනවලු ඕක එහෙනම් ෂුවර් එකට රැයටත් කනව ඇති කියලා. ඒ කියන්නේ මිනී නර්මකට වඩා බරපතලයි රැයටත් කන එක කියලා. ඒකෝ ඒ වගේ ශ්‍රද්ධාව අඩු වෙනවා. ඒකට හේතුව ශ්‍රද්ධාව අඩු වෙන්න ගැටෙන්න කාරණානේ අපි ඔළුවේ දාගන්නේ. හැම එකම වැරදි 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 කියලා උගන්වන්න බුද්ධඝම කොතනද තියෙන්නේ? අරක වැරදි, මේක වැරදි, මේක වැරදි, මේක වැරදි, මේක වැරදි කියන එහෙම එකක් ඉගැන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ චේතනාම් භික්කවේ කම්මං වදාමි කියලා. අරක වැරදි, මේක වැරදි කියන. සමහර ලාට වසක් විසක් හැටියට තියෙන දේවල් සමහර වෙලාවල් වලදී බෙහෙතක් වෙනවා. එහෙම නේද ඇත්ත? වසක් විසක් කියන දේ බෙහෙතක් වෙනවා. එතකොට ඒක වසක් විසක් නෙමෙයි. අන්න ඒක නිසා තමයි චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන්නේ. ඒ නිසා හැමතිස්සෙම මේක වසක් වෙන්නේ නැහැ. ඒක වෙලාවක බෙහෙතක්. ඉතින් ගැටීම් 1000ක් හොඳ බෞද්ධයෙක් කියලා කියන්නේ පිනොසරේ හොඳට ගැටෙන පුජ්‍යලයෙක්. ගැටීම කියන්නේ දැක්ක දැක්ක පැත්තේ මනුස්සයෙක් තියෙන විවේචන. තේරුණානේ? හොඳ බෞද්ධයෙක් කියන්නේ විවේචන සුපස්ථා කෙනෙක්. හැමදේම හරහට බලන, හැමදේම වැරදියට බලන, හැමදේම ගුණමකුකමින් බලන, උන්නැසීම් කරන්න කෙනෙක් ඉහළට යනවට අකමැති, පෝසත් වෙනවට අකමැති, ලස්සනට අඳිනවට අකමැති. ඒවත් අපිනේ ඔළුවට දාලා තියෙන්නේ. එහෙම ලස්සනට අඳිනවා කියලා කියන්නේ එච්චර හොඳ අය නෙමේ. ඒගොල්ලෝ නිකන් මහා නරක අය වගේ ඔළුවට දානවා. එතකොට පින්වත්නි, ඒ විදිහට හැමදේම ඔළුවට දැම්මට පස්සේ හොඳ බෞද්ධයෙක් කියන්නේ ගැටීමේ සුපර්ස්ටාර් කෙනෙක්. අර ඕන දෙයක් එක්ක ගැටෙන්න පුළුවන්. කළු ඇඳක් ගැටෙනවා, සුදු ඇඳක් ගැටෙනවා, පුටුවේ වාඩි වුණත් ගැටෙනවා, බිම වාඩි වුණත් ගැටෙනවා, ඕනට වඩා සිල්වත්කම් පෙන්නනවා කියලා ඒකත් එක්කත් ගැටෙනවා, දෙවුර පෙරව්වත් ගැටෙනවා, තනෝලේ පෙරව්වත් ගැටෙනවා, භාවනා කරොත් එහෙම ඕක රඟපානෝ කියලා බයිනෝ, හොඳින් කතා කරොත් එහෙම ඒත් බයිනෝ, නරකින් කතා කරොත් ඒත් බයිනෝ. මොකේද බයින්නේ කියන්නේ බෞද්ධයෝ? දන් දුන්නොත් පේන්න දෙනවා කියලා අහනවා. දන් දීලා Facebook දානවා කියනවා. මොනවද මොකටද බයින් ඇත්ත කියර බල. ඒ කියන්නේ ගැටීමේ සුපස්ටාර් බහුද. ඒ විතරනේ අනිත් ආගම් වලත් එහෙම ඒ ආගමට අනුකූලව ඒගොල්ලෝ ගැටෙන්න උගන්නනවා. ඒ නිසාම ආගම්කාරයෙක් කියන්නේ ජාතිවාදියෙක් කියන්නේ දේශපාලනවාදියෙක් කියන්නේ ඌ හැම තිස්සෙම ගැටෙනවනේ. හැම තිස්සෙම ගැටෙනවා. පුජ්‍යලවාදියෙක් කියන්නේ ඒකනේ තමන් හරි වෙන්න අනිත් අය එක්ක ගැටෙනවා. එහෙම නෙමෙයි බුදුහාමුදුරෝ ඔය ඔක්කොමත් එක්ක දෘෂ්ටි අල්ලගෙන ගැටෙන්නේ නෙමෙයි තියෙන ඔක්කො දෘෂ්ටි ඔක්කොම ලිහලා දාලා හිමින් සංසුන් වෙන්න නිහඬව ආධ්‍යාත්මිකව නිහඬව සිටින්න. දවසට පැය භාගයක් ඔබේ නුවණ වැඩෙන්න ඕන නම් ඔබට අලුත් නිර්මාණ කරන්න ඕන නම් ඔබට අලුත් දෙයක් කරන්න ඕන නම් වැරදි හදාගන්න ඕන නම් මොකද කරන්න ඕන? දවසට පැයක් පැය භාගයක්වත් තමන් නිශ්චල තැනක හනියේ සංසුන්ව ඉන්න ඕන. මේ කුටුවක වාඩි වෙලා නැත්තම් ඇඳේ හරි සංසුන්ව ඉන්න ඕන. නිහඬ ආධ්‍යාත්මයත් සංසුන් කරගෙන බාහිරත් සංසුන් කරගෙන කාය සංවරයත් මනෝ සංවරයත් ඇති කරගෙන නිහඬව ඉන්න ඕන. එතනදී ඔබට ගොඩාක් දේවල් නිවැරදි කරගන්න පුළුවන්, හිත හදාගන්න පුළුවන්. ඒ නිසා මේ ආධ්‍යාත්මික ගමන යන අනිවාර්යයෙන් මේ උදවිය ඒ නිහඬව සංසුන් වෙදීමේ ක්‍රියාවලිය කරන්න ඕන. ඒ නිහඬව සංසුන්ව ඉන්නේ නැතුව මේක හොයන්න බෑනේ. ඔබට ඔබේ වේගය නිසා ඔබට ගොඩාක් දේවල් වැහිලා තියෙන්නේ. අපි වේගෙන් වාහනයක් පදවනවා. පදවනකොට මොකද පේන්නේ? ඒ දෙපැත්තේ තියෙන කිසි දෙයක් අපිට පැහැදිලිව පේන්නේ නැහැ. වේගෙන් පහු වෙලා යනවා. ඒත් අපි එක තැනක වාහනේ නතර කරගන්නවා. ලස්සන දෙයක් බලනවා වගේනේ. එතකොට මොකද වෙන්නේ? ඒ view එක, ඒ location එක හොඳට පේනවා. සංසුන්ව පේන ආන්නේ වගේ තමයි ඔබේ මනස වේගෙන් දුවත් ඔබේ මනසේ හැඩේ ලක්ෂණය ඔබට පේන්නේ. ඔබ නතර වෙන්න ඕන. නතර වෙලා සංසුන් වෙන්න ඕන. කලබල වෙන්න හොඳ නැහැ. දියුණු වුණත් නැති වුණත් ඒ ඔබේ මනස සංවර වුණත් අසංවර වුණත් ඒ ඔබේ මනස. සමහර දරුවන් ඉන්න සමහර අයට විවිධ ආබාධ තියෙනවා. ඒ ආබාධ තිබුණත් ඒගොල්ලෝ එයාගේම දරුවෝනේ. ඒ වගේම තමයි සමහර අයගේ මනස. අදගොළු බීරි වගේ මනස. විවිධ ආබාධ තියෙනවා. ඒ අඩපණ වෙච්ච මනස වුවද ඒක තමන්ගේ මනස. ඒ මනසම තමයි හදලා ගන්න ඕන. ඒ මනසටම තමයි අධ්‍යාපනය දෙන්න ඕන. ඒ නිසා ඔබේ මනස අවබෝධයට ඔබපත් කරන්න ඕන. දැන් අපි කරන්නේ ඔබව අවබෝධයටපත් කරනවා. ඔබ මොකද කරන්න ඕන? ඔබේ මනස අවබෝධයටපත් කරන්න ඕන. අපි ධර්මයෙන් ඔබව අවබෝධයටපත් කරන ඔබ ඔබේ මනස අවබෝධයට පත් කරන්න ඕන. එතකොට හාමුදුරන්ට බැරිද කෙලින්ම අපි අවබෝධයට පත් කරන්න නැතුව කෙලින්ම අපි මනස අවබෝධයට පත් කරන්න? ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ. මොකද හේතුව ඔබ අපට ඇතුල් වෙන්න එතෙන්ට ඉඩ තියලා නෑ. ඔබ විතරයි ඔබේ මනසට ඇතුල් වෙන්නේ. කාටවත් බෑ ඇතුල් වෙන්න. ඔබට පමණයි ඔබේ මනසට ඇතුල් වෙන්න පුළුවන්. ඔබට විතරයි ඔබගේ හරි වැරදි හදාගන්න පුළුවන්. හරියට නම් හරි දේවල්, වැරදි නම් ඒවත් කරන දේවල්, ඒව කරන්න පුළුවන් ඔබට විතරයි. ඔබ විතරයි ඔබේ මනසේ පාස්වර්ඩ් එක දන්නේ. ඒ ඔයගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස් තියෙනවා. කවුරු හරි කියන්න පුළුවන් අපේ ඊමේල් ඇඩ්‍රස් එකට ඇතුල් වෙන්න කියලා. අපිට ඇතුල් වෙන්න බෑනේ. අපි පාස්වර්ඩ් එක දන්නේ. තේරුණානේ? ඒ වගේ වෙනතර ඔබේ මනසේ පාස්වර්ඩ් එක දන්නේ ඔබ විතරයි. ඉතින් ඒක අර තිත් වලින්, ඩොට් වලින්, අකුරු වලින් ගහලා නැතුව ඇති. නමුත් ඒකේ මයින්ඩ් එක ඕපන් කරනවා කියන එක ඇත්තටම කරන්නේ ඔබනේනේ. ඒක වහනවා, ඒක ඕපන් කරනවා කියන එක කරන්නේ ඒක සේප්ුවක් වගේ, එහෙම නැත්නම් පාස්වර්ඩ් එකක් ආපු ડોකියුමන්ට් එකක් වගේ. ඒක ඕපන් කරනවද නැද්ද? මම ධර්මයට විවෘත වෙනවද නැද්ද? මේ ධර්මයේ පිළිගන්නවද නැද්ද? මේකට ඒ ෆයිල් එකේ ක්‍රියාත්මක වෙන්නේ එයාට හිතිලා. ධර්මයේ සැක තිබුණොත් පාස්වර්ඩ් එක ඕපන් වෙන්නේ නැහැ. හරිද? අර අඳුරන්නේ නැති කෙනෙක් කැෂල ගෙදරට තට්ටු කරාම අපි දොර අරින්නේ නැහැ. ඒ වගේ ධර්මයේ සැක තිබුණොත් අපි ඕපන් කරන්නේ නැහැ. ඈ දේශකයා ගැන සැක තිබුණොත් ඕපන් කරන්නේ නැහැ. අවබෝධයේ ශක්තිය අඩු වුණොත් ඕපන් කරන්නේ නැහැ. ද වෙන සත්වෙක් අල්ල ගන්න එක වුණත් හරි අමාරු. කොටු කරගන්න එක. ඒ සතාගේ බේරිලා යන්න ඒ සතා බලන්නේ. එතකොට ඔබ හිතනවාද ඔබේ මනස බොහොම සිය කැමැත්තෙන් ඇවිල්ලා මේ නිවන් දක්වන්න කියලා දකී කියලා? නෑ. යා මෙතන ලොකු යුද්ධයක් කරනවා මේකෙන් බේරෙන්න ධර්මයෙන්. සසර යන්න ආපු කෙනෙක් ඇයි නතර කරන්නේ කියලා අහන්නේ. මට ඒ කාලෙ පින්නතුනේ දැනුණ එක උදාහරණයක් තමයි මාළු ටැංකිය. මාළු ටැංකියෙන් අපි මාළු සුද්ධ කරනවානේ, ටැංකි සුද්ධ කරනවානේ. එතකොට ওই මාළු අල්ලන්න යනවා. සමහරලාට අපිට ওই ගොට්ටක් හරි මෙහෙ නැත්තම් උන් අල්ලන්න අපි වතින්ම තමයි අල්ලලා මේ එන වතුරෙහිකට දාලා මුව සුද්ධ කරන්නේ. ඒක හොඳ නැතු ඇති. නමුත් ඉතින් සමහරලාට අතේ අල්ලන්න බලනෝනේ. හරි අමාරුයි. මේ පැත්තේ අර පැත්තට අල්ලන්න යනකොට සුස් කියලා මේ පැත්තේ. ඒ පැත්තට ගෙනකොට අනිත් පැත්තේ. වේගෙන්. ඉතින් මම ඕක බලාගෙන හිටියාම මට තේරුණා මගේ සංඥාවත් මේ වගේ කියලා. මම මේ පැත්තේ මේක අල්ලන්න යනකොට ඒක අනිත් පැත්තේ. ආයතනෙත් පැත්තේ. ඊළඟට තව එකක් තමයි පිරුණතුනි, අපි මේ අපි හැරෙන පැත්ත. දැන් මම මේ පැත්ත ආලෝකමත් කරනකොට මේ පැත්ත අඳුරුයි. මේ පැත්ත ආලෝකමත් කරනකොට මේ පැත්ත අඳුරුයි. එහෙම නේද? දැන් අපි කිව්වහම මේ පැත්ත ආලෝකවත් කරන්න කියලා බලනවා. හරි. එතකොට මෙහි අඳුරුයි. මේ ආලෝකවත් කරනකොට මෙහි අඳුරුයි. මෙන්න මේකයි සංඥාවේ පටලැවිල්ල. එක සංඥාවක් අදාහරනකොට තව සංඥාවක් එතන ඇවිල්ලා හිට ගන්නවා. එක පැත්තක් ආලෝකවත් කරනකොට තව පැත්තක් අඳුර වෙනවා. මෙන්න මේ ද්විත්වය නිදහස් කරන එක බලවත් අභියෝගයක් වෙනවානේ ඔබට. ඔබට තියෙන බලවත් අභියෝගයක්. ඒක ඔබම සිද්ධ කරගත යුතු. ඒක අසිරිමත් වීරයක් තියෙන කෙනෙක්ම, ශ්‍රද්ධා බලයක් තියෙන කෙනෙක්ම, ප්‍රඥා බලයක් තියෙන කෙනෙක්ම, සොකමැත්තෙන්ම සිද්ධ කරගන්නා වූ අසිරිමත් අවබෝධයක්. ඒක බුද්ධාදී මහෞත්තමයන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා මේ සසර දුකින් නිදහස් වීම සඳහා පිළියමක් හැටියට යොදාගත්ත මාර්ගය. මේක හරිම ගම්භීරයි. ඒ නිසා මේ දහමට එන අය ඉතාම අල්පයි. ඒ දහමේ අවබෝධය ලබන අය ඉතාම අල්පයි. සැනසීම ලබන අය ඉතාම අල්පයි. අනිත් සියලු දෙනාම කමින් බොමින්, ගීතයක් අසමින්, ටෙලිනාට්‍යයක් බලමින්, ආගමික වතාවත් හැටියට සරල විදියට කොඩි වැලක් ඇදලා, මල් ටිකක් පුදලා, බෙරයක් ගහලා, ගන්ටාරයක් ගහලා, කාවාඩියක් නටලා පොඩ්ඩක් සතුටු වෙලා කාලා බීලා ඉන්ද්‍රියන් පිනවගෙන පමණක්, ඉන්ද්‍රියනුත් මිනිස්සු ජීවත් වෙද්දී පිනවෙන්න ඕන. ඒ පිනවන්න පුජ්‍යලයක්ම තමයි පිනවීමේ ආදීනවේ දන්නේ. පිනවන්න දන්නේ නැති කෙනෙක් දන්නෙත් නැහැනේ ආදීනවේ. ඈ දැන් ගින්දරවල රසය දැනෙන්නේ සීතල දැනෙන කෙනෙකුට. සීතල දැනෙන්නේ නැති කෙනෙකුට ගින්දරවල රසය දැනෙන්නේ නැහැ. ඒක නෙමෙයි විද්‍යාව. ආ ඒකට සතුට දැනෙන කෙනෙකුටම තමයි දුක දැනෙන්නේ. සතුට දැනෙන කෙනෙකුටම තමයි දුක දැනෙන්නේ. සිද්ධාර්ථයන්ට ඇත්තටම එපා වුණේ පිනෝපු නිසානේ. පිනෝපු නිසා. පිනවන්න ඉඩ නොදුන්න නම් එහෙම එතන ඉඳලා නිවන් දකින්න නෙමෙයි එයා උත්සාහ කරන්නේ. තාත්තගෙන් පිටිලා එළියට ඇවිල්ලා පිනවන්න. දැන් තාත්තගේ යටතේ ඉඳි එයට සියලු පිනවීම් ලබා දුන්නා. පිනවීම් ලබා දීපු නිසා පිනවීම් එපා වෙලා බුදු වුණා. හැබැයි ඕක දන්නවනම් මේ සුද්ධෝදන මහරජතුමා ඊට වඩා වෙනස් වැඩක් කරන්න. එහෙනම් මෙයාට පිනවීම් දෙන්න හොඳ නැහැ. පිනවීම් දෙන්න නැතුව මෙහෙම කොටු කරලා හදනවා. ඊට පස්සේ මම මගෙන් කඩාගෙන ගිහිල්ලා පිනවන්න පටන් ගන්නවා. දැන් ඔය දරුවන්ට වෙන්නෙත් ඒකනේ. නටන්න, ගයන්න, වයන්න ඒ දෙන්නේ අම්මා තාත්තගෙන් බේරෙනකන් එක්ක පිටරටක දයාගෙන. දැන් ඔය ලංකාව දාලා ගියපු සමහර අය කියන එක තමයි හඳුන්නේ නිදහස කියන එක අපි ලැබුවා. අම්මලා නාතලා නැහැ, සමාජේ නැහැ, ඇඳුම් පදාදන, කටවයස් සහ දෝෂ දාන, කේලම් කියන උගුල්ලට වනේ උනේ නැහැ. අපේ ස්වාධීනව අපි නිදහසේ ඇවිදගෙන යන්න පුළුවන්. නැත්තම් කොහේ හරි වාඩි වෙලා හිටියත් අන්න අතන මේ වාඩි වෙලා හිටියයි කියලා ගෙදරට නිවුස් එකක් එන. ඒක තමයි හැටි. දැන් මං ඈත දුෂ්කර ගම්මාන එක වාහනයක් නැතුව දවස් දෙකක් ඉඳලා පස්සේ එක මිනිස්සෙක් කිව්වා හාමුදුරනේ මට නම් පොඩි වාහනයක් තියෙනවා මමත් යනවා යන් ඕන්නම් කියලා. මං ඉතින් හා කියලා ලෑස්ති වුණා. මේ කිව්වා හැබැයි වාහනයක් කිව්වට හාමුදුරනේ මේ තියෙන්නේ මොටෝ සයිකලයක් කිව්වා. මං ගෝ කොරන් දෙයක් නැහැ නේ මහත්තයෝ යන් ඉතින් මාත් එන්නම් කියලා. මොටෝ සයිකලෙන් ගිහිල්ලා මම බහින්න කලින් ලොකු හාමුදුරුවරුන්ට කෝල් දාලා කියලා ආවල් හාමුදුරුවෝ මොටෝ සයිකලෙක ගියා කියලා. තේරෙන්නේ හැදේ. ආසහායනාසේ මොටෝ සයිකලේ ගියා කියලා. ඊට පස්සේ ලොකු හාමුදුරු කෙනෙක් ඇවිල්ලා මේ විවෘත කිරීම කළා. අපේ ආයතනයේ අපේ ආරස්පත්තු අරියවංශ අලංකාර හාමුදුරු ඇවිල්ලා ඉතින් උන්වහන්සේ මේ ගියා. ගිහලා ඊට පහුවෙන්දම උන්වහන්සේට විවිධ කේලම් එක එක ඒව කියලා. ඊට පස්සේ ආමතුරු අඳ ගහලා කියනවා ආනන්දේ දායකයන්ගේ හැටි දැනගන්න. ඔය හට හිටියට නිකම් බොක්ක කපන එකට වගේ හිටියට ඕකුම් මට කෝල් කර කර කේලම් කියන ඔබ වහන්සේ ගැන බොහොම පරිස්සම් වෙන. ඔය හිතට හිටියට ඕකුම් මහ යක්කු. ඒතකොට උන්වහන්සේ ගත්තේ ගිහියගේ පැත්ත නෙමෙයි, ගිහියෝගේ හැටි දන්නවා. උන් කේලම් කියවන, පොටවන, ජරා ගති තියෙන උන් කියලා දන්නවා. දන්න නිසා උන්වහන්සේ මට අවවාදයක් කරා. පරිස්සමෙන් ඉන්න ඔහුන් පලිමෝදනාත ගන්න තුරු සහිතයි ප්‍රවේශයෙන් පරිහරණය කරන්න. ඔහුන් මට කේලම් කියන ඔබ වහන්සේ ළඟ. ඊට පස්සේ මේ ළඟ ඉන්න හාමුදුරු කෙනෙකුටත් එහෙම කේලම් කියන තියෙනවා. ඔබ වහන්සේට ගිහිල්ලා කියන ඇති මගේ කේලම්. උන්වහන්සේ කිව්වේ එහෙමයි. ළඟපාතේ ඉන්න බොහොම හිතවත් ජනප්‍රිය ස්වාමීන් වහන්සේ නම ඔබහන්සේ රගේ ඇති මගේ කියරගේ මක හාමුදුරුවන එක ගය කව කියර. ඔබහන්සේ කෙල්ලු තයගෙන් මට කියරගේ හෙල්ලා. ඒ ඉතින් උන්ගේ ජම්ම පුරුන්ත රතාටන්න බෑගවා. ඒක තමයි හැට දැන් හාමුදුරුවරු දන්නවා ගීය කියන්න වගේ කෙක් කියලා. ඒ නිසා ඒක උන්වහන්සේල තේරුම් අරගන්න අර පැත්තය මේ කටු ඒ කොටෝ. මේ ජනාගත තියෙන නරග චේතනාවක් තියෙන මිනිස්සු කියලා කල්පනා කරනවා. ඒක ඒගොල්ලො හිතන්නේ මහා සද්භාවයේ ක්‍රියාවලියක් කළා කියලා තමයි හිතන්නේ. නමුත් ඒ මිනිස්සු විශාල මේ හානියක් චේතනාවේ හානියක් ඒ මිනිස්සු කරගත්තා. ඒ ඔක්කොම කරන්නේ මමත්වේ නිසා කරන සමහර අය ආශාදය අනිත් අයට ගෙනියෙදි දීලා තමන් සතුට වෙන ආශ්‍රාදයක් විනෝදයක් තියෙනවා. දැන් යාළුව වශයෙන් සතුට වෙන්නේ ගොඩාක් යාළුව මොනෝ කරලද? තවත් කෙනෙකුට ගිනි ගෙඩියක් දීලා වාඩි වෙනවා නම් පුටුව ඇතලා මගුල් උත්සව එහෙම තියද්දි එහෙම ඒගොල්ලෝ ආශ්‍රාදය විඳින විදිය හිතා ගන්න පුළුවන්. අනිත් කෙනාව දුකටපත් කළා, වේදනාවටපත් කළා, ලැජ්ජාවටපත් කළා. මන් දැක්ක මේ එක මගුල් ගෙදරක මලමාලයාගේ සරම කඩනවා. අර මිනිස්සයා යට ඇඳුම් පිටි යන්නේ. ඒව තමයි විහිළු, ඒව තමයි ආශාද. තව තැනක මම දැක්ක මේ ඉඳුල් වතුර වලින් මලමාලි මනමාලයා නාවනවා. මේ යාළුව ලබා දෙන මේ තෑගි. එතකොට මේ ආශාදය කොහොමද ආශාද? අර මිනිස්සුන්ට බැරිද ආශාදය කියලා එකක් දෙන්න? මේ මලමාලිගේ මලමාලයාගේ බෑග් එකට ලක්ෂ පහක් විතර එකතු කරලා දාන්න. ඈ හොඳ ආශාදයක් දෙන්න පුළුවන් එකේ නෑ. එහෙම දේවල් කරන්නේ ඈ. ඒකට ගඩොල් කැටයක් ඕන නම් දාවේ. නැත්තම් ගෙදර ඉතුරු වෙච්ච ඉස්සෝ ටින්ගේ ඔලු ඔලු ටික මේ ෂොපින් බෑග් එකක දාලා දාවේ ඈ. එහෙම නැත්තම් ඉඳුල් වතුර එකක් නාවාවි. ඔන්න එහෙම ඉඳුල් වතුර එකක් නාවපු කෙනෙක්ගේ මේ ඇහැක් මනමාලියගේ ඇහැක් අන්ධ වුණා ජර්ම් එකක් ගිහිල්ලා. ඒ කියන්නේ වැරදි ආශාදය, නරක ආශාදය. මේ කුඩා ළමයි තුත් ඕක කරනවා. මේ අර එක ළමෙක් මිය ගියා. ඒ තමයි හේතුව අර නයිකෝඹේ ඉන්න තැනක අර ළමයව තියලා කතා කර කර හිටියා. වීලුවට කරනවා නේ නයිකෝඹේ ඉන්න තැනට අරන් ගිහිල්ලා වොම තියලා ඉවරලා කතා කර කර ඉන්නවා. අර ළමයව අතන ඉඳලා එකපාරට නයිකෝඹිටික ඔක්කොම කෑවා. මේ ළමයට ගලව ගන්නත් බැරි වුණා. ඒ නයිකෝඹි ගොඩක් කෑවම විෂ ශරීරගත වෙනවා. ශරීරගත වෙලා ඒකට බෙහෙතක් කරේ නැති වුණොත් වකුගඩු නරක් වෙලා ඒ විෂෙන් මැරෙනවා. ඒ නයිකෝඹි විෂට. ඉතින් ඒක ළමයෙක් මල මම මේව බණක් කියන්න ගියා ගෙදරට. ඒ පාසල් ළමයි කරනවා. එතකොට දුෂ්ටකම් කළා, නරක දේවල් කළා, ආස්වාදනයේ විඳින ගතිය මන් දන්නේ නැහැ. මන් දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලා ප්‍රතික්ෂේප කළා. ඒකනේ මම මේ වෙනව පැත්ත කියන්නේ. කෙනෙකුට දුෂ්ටකමක් කරලා ලබන ආස්වාදේ අයින් කළා. කෙනෙකුට යහපතක් කරලා, කෙනෙකුට සුභසිද්ධියක් ඇති කළා, කෙනෙකුට අර්ථයක් ඇති කළා ආස්වාදයක් ලැබුවා. යාළුව දෙන්නෙක් දෙපැත්තට කළ කොටවන ආශාදයට වඩා මං බොරුවක් කිව්වනම් කිව්වේ යාළුව දෙන්නෙක් එකමුතු කරන්න. තේරුණා නේද? මං බොරුවක් කිව්වේ එහෙමයි. මම බොරුව පාවිච්චි කරේ එහෙමයි. දැන් අපිත් එකට හිටපු යාළුව දෙන්නෙක් මුද්දට හිටපු මිත්‍රයෝ දෙන්න මුද්දටම තරහ වුණා. අහුවෙච්ච තැන ගහමරා ගන්න තත්ත්වෙක තරහ වුණා. දැන් දෙන්නම දෙපැත්තෙන් ඇත්තටම කියන්නේ අරයට අහුවෙච්ච තැන මං ගහනවා කියලා තමයි කියන්නේ. අරග ගන්නවා මේක කරනවා වගේ කිය තමයි ඉන්නේ දෙන්නම දෙපැත්තේ. නමුත් මං කියුවේ මොකද්ද? දෙපැත්තට ගිහින් කියන්නේ යායි වෙලා කනගාටු වෙනවා කිව්වා. මං ඉක්මන් වුණා වැඩි. මගෙත් මේ වරද. මං ඇත්තටම සමාව ගන්න ඕන ඔයා හම්බෙච්ච වෙලාවක. ඔන්න ඔහොම කියන්නේ අනිත් යාළුව කියලා අනිත් එක්කෙනාට කියනවා. ඊට පස්සේ ඒ ආලෝකයෙන් අරගෙන ගිහලා මූ කියන්නේ මං ගහනවා මරනවා ඕක ඉතුරු කරන්නේ දස් සෙට් එක විමාලනවා කිය කියන්නේ. නමුත් මං අනිත් යාළුවට කියන්නේ මිනිහරි කනගාටුවෙන් ඉන්නේ. එයා කිව්වා මේ එයා ඉක්මන් වුණා වැඩි මෙහෙමයි මෙහෙමයි කියලා එල්ලා කියන්නේ කියලා. ආ එයාත් ඉතින් කූල් ඩවුන් වෙනවා. මෙහෙම මෙහෙම වෙලා කාලයක් ගිහලා මේ දෙන්න හොඳට යාළු වුණා. දැන් මුන් දෙන්න එකතු වෙලා මාව කපනවා. මුන් දෙන්න යාළු වෙලා මං කිව්වා උඹලා දෙන්නමයි යාළු කලේ මෙහෙමයි. උඹලා දෙන්න දෙපැත්තම කිව්වේ මෙහෙමයි. උඹලා එක එක්කත් එක එක ගේම සමාවිල්ලුවේ නෑ. එක එක්කත් එක එක ගැන කනගාටුව ප්‍රකාශ කරේ නෑ. මෙහෙමයි කියලා. ඉතින් ඔහුම තමයි මම බොරුව පාවිච්චි කරේ. දෙන්නේ ඊට පස්සේ උන් දෙන්න තරහ වුණේ. ඒ ඊට පස්සේ යාළු වෙලානේ. ඊට පස්සේ එහොම මේ විදියට ගියා. ওই විදියට මේ නෝන මහත්තුරු තරහ වුණාම කියලා බොහොම මාරුවෙන් හරිගස්සලා තියෙනවා. ඒත් එමයයි. එතකොට අපි මේ වචන හොඳටම ආවිතා කරා. ඒ නිසා හොඳ වුණා. එතකොට විහිළුවක් වශයෙන් කරනවා නම් හොඳක් කරන්න ඕනේ. යහපතක් කරන්න ඕනේ. එයාට සර්ප්‍රයිස් වෙන්න උදව්වක් කරන්න ඕන. එහෙම නැතුව මේ වරදක් කරන්න ඉඳුල්වතුර වලින් ආවන්න තරම කරවන්න ඒකන්දේ කහබිලිය දාන්න මහලු කටු දාන්න නේද? ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ. ඒවා කරොත් එහෙම ඇත්ත වශයෙන්ම ඒගොල්ලෝ හතුරු විදියට සලකන්න ඕන. මුන් විහිළුවෙන් නමුදු මට මුන් සිදු කරන්නේ විහිළුවෙන් පවා සතුරුකමක්. මගේ යාළුවෙක් පවා විහිළුවෙන් මගේ මූණ මේ කැඩුවා. තඩිසි කරා. මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කැඩුවා. මොකද කරේ? විහිළුවෙන් පවා සතුරා සිද්ධ කරන්නේ සතුරුකමක් කියලා. විහිළුවට පවා සතුරුකම් කරන කට්ටිය ඈත් කරන්න වග බලා ගන්න ඕනේ. ඉතින් ඔබ හැමට සම්මා සම්බුදු සරණ ලැබේවා. අද දවසේහි පින්වත් දායකත්වයේ ධර්මෙන් කටයුතු කළේ ඒ නිලන්ත කබ්‍රාල් පින්වත් මැතිතුමා තම පින්වත් දියණියගේ උපන්දිනය වෙනුවෙන් මේ පෙබරවාරි මාසේ 25 වෙනිදා, ඒ කියන්නේ හෙටනේ මේ අනිත් දවසේ මේ උපන්දිනය සමරන ඒ ලුතාරා මෙත්වින්දි කබ්‍රාල් පින්වත් දියණියට සුබ උපන්දිනයක් වේවා කියලා ස්වාමීන් වහන්සේත් ප්‍රාර්ථනා කරනවා. ඕස්ට්‍රේලියාවට වැඩම කළාමත් මෙල්බර්න් නගරේ අපි පින්වත් කබ්‍රාල් මෙත්තුමාගේ නිවසට වැඩම කළා. දානේ වළඳලා තියෙනවා. අලුතෙන්ම ගෙයක් හැදුවා. ඒ ගෙට ගිහිල්ලා හම්දුරු කෙනෙක් හැටියට මම තමයි පළමුවෙන් දානේ වළඳලා පිරිත් ටිකක් කියලා ආශිර්වාද කළා. ඒ නෝන මහත්මියන් ඒ මෙත්තුමත් බොහෝම ධර්මකාමී ශ්‍රද්ධාවන්ත පිරිසක්. ඒතන්ට තව තවත් ධර්මයේ දියුණු කරගන්න ශක්තිය ලැබේවා. ඒ වගේම මට මතක් කළා හාමුදුරුවනේ අපේ දරුවන්ටත් අපි දුර රටක හිටියත් අපි පොඩ පොඩ පුරුදු කරන්න ඕන පින්දහම් කරන්න, මේ වගේ දායකත්වයන් දක්වන්න, උපන්දිනයක් වගේ දෙයකට පින්කමක් කරන්න පුරුදු කරන්න ඕන දරුවන්ටත් කියන අදහසින් තමයි ඒ දායකත්වය දැරුවේ. ඒ ලුතාරා මෙත්වින්දි පින්වත් දිනයට සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පුංචි දිනියා ඒ දිනේගේ අධ්‍යාපන කටයුතු සඵල සිද්ධ වේවා. තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ජීවිතයේ යහපත් උතුම් බලාපොරොත්තුන් සඵල සිද්ධ කරගන්නට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ දිනියටත් තව පුංචි දිනියන් සිටිනවා පවුලේ දරුවන් සිටිනවා. ඒ හැම දෙනාටමත්, ඒ පවුලේ හැම දෙනාටමත්, දෙපාර්ශ්වයේ මව්පියන් හැම දෙනාටමත් මේ ආශිර්වාදේ වේවා. හැම දෙනාගේම ධර්ම අභිලාෂයන් සඵල සිද්ධ වේවා. හැම දෙනාටම මේ පුණ්‍ය කර්මය ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කරන හැමටත්, ලෝකවාසී හැමටත් මේ ධර්මයේ ආලෝකය සැලසේවා, ධර්මයේ දසාත පැතිරේවා, මිනිසුන්ගේ සිත් ධර්මයෙන් නිවාසන හේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරුව පින්වත් නිලන්ත කබ්‍රාල් මැතිතුමා ඇතුළු පවුලේ පින්වතුන්ටත්, ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටමත් අනන්ත රත්නත්‍රය ආශිර්වාද බලයෙන් සියලු යහපත වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලස නිච්ඡං උද්ධාපචාරෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සවිඤ්ඤතු සම්බුදු සරණයි.